ගරුක තනාගතුමනි
කල්තබීම
තනාගතුමනි සැප්තැම්බර් මාස 24 වෙනි බ්‍රහස්පතින්දා පෙරවරු 10 දක්වා සභාව කල්තවීතියයි යෝජනා කරනවා
කල්තබීමේ යෝජනාව සාගර කාර්යව සම්මන්ත්‍රීතුමා
ගරුක තනාගතුමනි 2019 වර්ෂයේ තෙවැනි කාර්තුව එනම් 2019.07 දින සිට 2019.09.30 දින දක්වා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තා පිළිබඳ ගෙන එන ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව මා මේ අවස්ථාවේ ඉදිරිපත් කර සිටිනවා. මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය එනම් 20/20/08/05 වන දින පැවති මැතිවරණය ස්වාමකාමී නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් ලෙස පැවැත්වීමට හැකියාව ලැබී ඇත. COVID-19 වසංගත තත්ත්වය යටතේ වුවද මැතිවරණය පවත්වමින් මැතිවරණය නිසා COVID-19 වසංගත තත්ත්වය පැතිර යාමට ඉඩ නොතබන ආකාරයට පවත්වා තිබීම ප්‍රශංසනීය තත්ත්වයක් බව කියන්න කැමැති. ඡන්ද අපේක්ෂකයන්ගේ අංක ගැසට් කිරීම ව්‍යස්ථාපිත කටයුත්තක් වුවද මැතිවරණ කොමිෂමේ සාමාජිකයින් අතර එකඟතාවයක් නොමැතිවීම මත එය ප්‍රමාද වී ඇත. මේ නිසා සාමාජිකයින් තිදෙනෙකුගේ තීරණ ගැනීම ගැටලු සහගත නිසාත් සාමාජිකයින් සංඛ්‍යාව තිදෙනෙක්වද කොමිෂන් සභා රැස්වීමේ ඝනපූර්ණයේ තිදෙනෙක් වීම නිසාත් සාමාජික සංඛ්‍යාව 5 දෙනෙකුගෙන් සමන්විත වීම වඩාත් ඵලදායී හා අර්ථවත් වන බව පේන්න තිබෙනවා. එසේම මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට පවතින දැඩි සීමා නිසා විශාල මූල්‍ය සම්පත් පවත්නායට පමණක් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රචාරණය කිරීමේ හැකියාව ලැබී ඇත. 1940 ගණන්වල සිට කොට්ටාශ ක්‍රමයට නියෝජිතෙන් තෝරා සම්මත කරගැනීමේදී සම්මත කරගන්න ලැබූ මැතිවරණ ප්‍රචාරක සීමා නීති දිගටම පවත්වාගෙන යනු ලබන අතර දිස්ත්‍රික්කයන් නියෝජනය වන සමානුපාතික ක්‍රමයට නියෝජිතයන් තෝරා ගැනීමට ගැලපෙනසේ මෙම නීති සංශෝධනය විය යුතුව ඇත. එසේම බොහෝ අත්‍යවශ්‍ය සේවා ක්ෂේත්‍රවලට සේවා අවශ්‍යතාවය මත මැතිවරණ දිනයේ සේවයේ යෙදී සිටීමට සිදුවීම නිසා එම කාර්ය මණ්ඩලවලට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි වී ඇති බව පෙනේ. දැනට පවතින මැතිවරණ නීති යටතේ අත්‍යවශ්‍ය සේවාවන සෞඛ්‍ය සේවය අධිවේගී මාර්ගවල සේවය නියුතු කාර්ය මණ්ඩල ගුවන් සේවාවල කාර්ය මණ්ඩල හෝටල් ආදී ක්ෂේත්‍රවලට පවා තැපැල් ඡන්ද හිමිකම් ලැබීමට නීතිමය අවසරයක් නැත. මේ නිසා ඡන්ද දිනට පූර්වයෙන් වෙනත් ආසන්න දිනක එම සේවාවල පිරිසට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දීම සුදුසු වේ. Honorable Speaker, I am referring to advanced voting system. ඡන්ද විමසීමක් සඳහා අති විශාල වියදමක් දැරීමට සිදු වී ඇති අතර එහෙත් 1981 සිට තවමත් පවතින්නේ ස්වාධීන අපේක්ෂකයෙකුට රුපියල් 2000ක අපතැම්පත් මුදලක් පමණි. පිළිගත් දේශපාලන පක්ෂ සඳහා කිසිදු අපතැම්පත් මුදලක් නොකරන අතර මෙම අප මුදල් යාවත්කාලීන කිරීම පිළිබඳ අවධානය යොමු කර යුතුව පවතී. මෙම මැතිවරණ ක්‍රියාවලිය තුළ විශාල ශ්‍රම බලකායක් සේවයේ යෙදවීම හා විශාල වෙහෙසක් හා වැයක් දැරීමට සිදුවන නිසා නව තාක්ෂණය යටතේ විද්‍යුත් ඡන්ද ක්‍රමය එනම් ඉලෙක්ට්‍රොනික වෝටින් ක්‍රමයක් හඳුන්වා දීම පිළිබඳ නියම ව්‍යාපෘතියක් හෝ ආරම්භ කිරීම පිළිබඳව අවධානය යොමු විය යුතු කාලය එළඹ ඇත. රජයේ මුද්‍රණාලය තැපැල් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පොලිසිය හා රජයේ සේවකීන්ට ආදි වශයෙන් තවමත් නොගෙවුණු මුදල් පවත්න අතර එය මැතිවරණ කොමිෂමේ කාර්ය මණ්ඩලයට එම කාලය තුළ නිදිවරමින් සේවය කිරීමට සිදුව ඇතත් ඔවුන්ට අවශ්‍ය ගෙවීම් නිසි පරිදි සිදු කිරීමට චක්‍රලේඛ බාධාවක් පවතින බව පෙනෙන අතර මැතිවරණ කාල සීමාව තුළ අතිකාල සම්බන්ධ ඔවුන්ගේ ගෙවීම් කටයුතු සඳහා පවතින අවහිරතා ඉවත් කළ යුතුවේ. එසේම සමහර දිස්ත්‍රික්කවල මැතිවරණ කොමිෂමේ සමහර නිලධාරීන් දේශපාලන පක්ෂපාතීත්වයකින් යුතුව අගතිගාමී ලෙස ක්‍රියා කරන බවට වාර්තා වන අතර දේශපාලන පක්ෂපාතීත්වය මැතිවරණ කොමිෂමේ නිලධාරීන් නොකළ යුතු අතර එය මුළු මැතිවරණ ක්‍රියාදාමයේ විශ්වාසනීයත්වයට හානියක් වේ. එම නිලධාරීන් පිළිබඳ සොයා බලා ඔවුන් වෙනත් ස්ථානවල සේවයේ යෙදවීමට හෝ සුදුසු විනය පියවර ගැනීමට කටයුතු කිරීම සුදුසු වේ. සියලුම පිළිගත් දේශපාලන පක්ෂවලට හා ස්වාධීන අපේක්ෂක කණ්ඩායම්වලට නොමිලේ විද්‍යුත් ගුවන් කාලය ලබා දීමට රාජ්‍ය රූපවාහිනී සංස්ථාවට හා ගුවන් විදුලි සංස්ථාවට සිදුව ඇත. 1981 කාලයේ අද මෙන් මෙපමණ සංඛ්‍යාවක් රූපවාහිනී හෝ ගුවන් විදුලි නාලිකා නොතිබූ අතර අද වන විට වාණිජමය වශයෙන් විශාල තරංකාරී තත්ත්වයක් මෙම විද්‍යුත් මාධ්‍ය අතර පවතී. එසේ තිබියදී දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සඳහා ගුවන් කාල වෙනුවෙන් අති විශාල මුදලක් වැය කිරීමට රූපවාහිනි සංස්ථාවට හා ගුවන් විදුලි සංස්ථාවට සිදු වී ඇති අතර එය එම ආයතනවල පැවැත්මටද බලපා ඇති නිසා මේ සම්බන්ධව විකල්ප ක්‍රියාමාර්ග සොයා බැලීම සුදුසු වේ. ඡන්දය ප්‍රකාශ කිරීමේදී බොහෝ ඡන්ද ප්‍රතික්ෂේප වී ඇති අතර ඡන්ද පත්‍රිකා ආකෘතිය පවතින ගැටලු එයට හේතු වී ඇති බව පෙනෙන නිසා එම ආකෘතිය සුදුසු පරිදි සංශෝධනය කිරීමට කටයුතු කිරීමද අත්‍යවශ්‍ය කාරණයක් වේ. ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියද ඉතා සංකීර්ණ වන අතර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එවකට වළංගු ඡන්ද හිමි නාමලේඛනයේ නම තිබීම අනිවාර්ය වීම නීතිමය අවශ්‍යතාවයක් වේ. සෑම වර්ෂයකම ඡන්ද හිමි නාමලේඛනයේ පිළියෙල කිරීම වෙනුවට ප්‍රතිශෝධනය කිරීමේ සරල ක්‍රමවේදයක් ගැන අවධානය යොමු කිරීම සුදුසු වේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද 2019/07 සිට 2019/09/30 දක්වා වූ කාල සීමාවට අදාළ කාර්යසාධන වාර්තාව අද දින මෙම ගරු සභාවේ විවාදයට ගැනීමට මම මෙයින් යෝජනා කරනවා. ගරු කථානායකතුමනි, මේ අවස්ථාවේදී ඔබතුමාගෙන් විශේෂ අවසරයක් ඉල්ලා සිටිනවා විනාඩියක් කාලයක් ගැනීමට. මොකද මෙම ගරු සභාවේ මගේ මංගල කතාව නිසා මෙම යෝජනාවෙන් බාහිරව විනාඩියක් කාලයක් ගැනීමට. මේ අවස්ථාවේදී ගරු කථානායකතුමනි, මූලික වශයෙන් මෙම අති ප්‍රබල රජයක් බිහි කිරීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට, ඒ වගේම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට කෘතවේදීත්වය ගෞරව පිරිනමන අතරම මෙවැනි විශාල බලයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වැනි ප්‍රබල පක්ෂයක් නිර්මාණය කළ එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමාට මගේ ප්‍රණාමය පුද කිරීමට කැමැතියි. ඒ වගේම 17 වසරකට ආසන්න කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ මගේ පියාණන් වන දිවංගත ඇල්බර්ට් කාරිවසම් මැතිතුමාගේ නාමය මා මේ අවස්ථාවේදී ගෞරවයෙන් සිහිපත් කරනවා. ගරු කථානායකතුමනි, ස්වාධීන කොමිෂන් සභාවක් කියන්නේ කොමිෂන් සභාවේ ස්වාධීනත්වය මිස එහි සිටින නිලධාරීන්ගේ ස්වාධීනත්වය නොවේ. නමුත් ගරු කථානායකතුමනි, වත්මන් මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් එම මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ගැන නොතකමින් තමන්ගේ ස්වාධීනත්වය අනුව කටයුතු කිරීමට තීරණය කිරීම මත මුළු මහත් කොමිෂන් සභා ක්‍රම ක්‍රියාදාමය පිළිබඳව මේ රටේ ජනතාවගේ තිබුණු විශ්වාසනීයත්වය සම්පූර්ණයෙන් බිඳවැටීමකට ලක් වෙලා තියෙනවා. මේ කොමිෂන් සභාවේ වත්මන් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු ගරු කථානායකතුමනි, කොමිෂන් සභාවේ තීරණයට පටහැනිව අවස්ථා තුනකදී අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවීමක් සිදු වුණා. මා හිතන්නේ මෙය ස්වාධීන කොමිෂන් සභාවක් හැටියට ඉතාමත් අහිතකර තත්ත්වයක්, ප්‍රජාතන්ත්‍රවාදයට විතරක් නෙමෙයි සම්පූර්ණ කොමිෂන් සභා ස්වාධීන කොමිෂන් සභා කියන සංකල්පයටම එල්ල කරපු ඉතාම දරුණු පහරක් වෙනවා. මෙය මුළු මහත් ජන සමාජයේම කොමිෂන් සභා පිළිකෙව් කරන තත්ත්වයට මේ මුද්ග ක්‍රියාදාමය මත පත් කළ තියෙනවා ගරු කථානායකතුමනි. ඒ වගේම මැතිවරණ කොමිෂන් සභාවේ ඝනපූර්ණය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, ඝනපූර්ණය කොමිෂන් සභාවේ සමාජිකයන් 39 ඝනපූර්ණයේ 3ක් ලෙස නම් කිරීම මත 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු කරපු මෙම කාරණය මත ගරු කථානායකතුමනි, මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයෙකුට පුළුවන් මේ රටේ මැතිවරණ ක්‍රියාදාමයේ සම්පූර්ණ නඩපන කරන්න. අපි ගරු කථානායකතුමනි, පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉතා පැහැදිලිව දැක්කා අපේක්ෂකයින්ගේ මනාප අංක ලබා දීම පසු කල්තබපු ආකාරය, ලබා නොදුන්නු ආකාරය, ව්‍යස්ථාපිතව එම සියලු අපේක්ෂකයින්ට තමන්ගේ මනාපාංක ලබා ගැනීමේ අයිතිය තිබුණත් ඒ මනාපාංක ලබා දීම පරක්කු කරලා ඒ කොමසාරිස්වරුන් විසින් ඒ කොමිසම රැස් නොකර ඒ පරක්කු කරපු ආකාරය අපි දැක්කා. මේ ඉතාම හානිදායක තත්ත්වයක් හැටියට ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම ගරු කථානායකතුමනි, දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම, මං හිතන්නේ අපේ රටේ දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් කිසියම් ක්‍රියාමාර්ගයක් අද යුතුයි. ඉතා විශාල දේශපාලන පක්ෂ සංඛ්‍යාවක් තිබෙනවා. මේ ලියාපදිංචි කිරීමේ නිසි ක්‍රමවේදයක් හෝ දේශපාලන පක්ෂ වර්ගීකරණයක් කිරීම සම්බන්ධයෙන් මා හිතන්නේ අවධානය යොමු කිරීමට සුදුසු කාලය එළඹිලා තියෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, මැතිවරණ කොමිෂන් සභාව නාම යෝජනා බාර ගැනීමේදී ඇත්ත වශයෙන්ම නාම යෝජනා බාර ගැනීමේ ආයතනයක් හැටියට කටයුතු කරනවාද, එහෙම නැත්නම් නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමේ කාර්යවේ යෙදෙනවාද කියන ප්‍රශ්නේ එනවා. මම හිතන්නේ ඔබතුමා ඊට පැහැදිලිව දන්නවා. මේ ඊට සුළු කාරණයකට පවා පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදී වැලිගම නගර සභාවේ, ඒ වගේම මහරගම නගර සභාවේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම සුළු තාක්ෂණික දෝෂ මත නාම යෝජනා ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ මෙවැනි තත්ත්වයකින් වෙනස් වීමට කාලය පැමිණ තියෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, කියන්න කැමති කොමිෂන් සභාවේ එක් සමාජිකයෙකුගේ වරදක් නිසා මුළු මහත් කොමිෂන් සභාවට දෝෂාරෝපණය කිරීමත් සිදු නොකළ යුතුයි. මොකද කොමිෂන් සභාවේ හොඳ පැත්ත අපි දැක්කා පසුගිය පළාත් පාලන මැතිවරණයේ වෙලාවේ. පළාත් පාලන ඡන්ද විමසීමේදී ගරු කථානායකතුමනි, එවකට පැවති ඊනියා යහපාලන රජය විසින් එම ඡන්ද විමසීම කල්තැබීම සඳහා අධිකරණයේ නඩුවක් පැවරලා එම නඩුව මේ ඉතා පැහැදිලිව මුස්තාපා එරිය මුස්තාපා කියලා කට්ටිය හඳුන්වනු ලබන නඩුව, එම නඩුව පවරලා වාරණ නියෝගයක් ගන්නු ලැබුවා. නමුත් ඒ අවස්ථාවේදී මැතිවරණ කොමිෂන් සභාව ඉතා නිර්භීතව කටයුතු කළා. එම වාරණයට අහසු නොවන පළාත් පාලන ආයතන කීපයක් සඳහා නාම යෝජනා කැඳවීමට තීරණය කිරීම මත ඒ අවස්ථාවේදී අපිට කිසිදු අපහසුතාවයකින් තොරව පළාත් පාලන මැතිවරණය ලබා ගැනීමේ අවස්ථාව මැතිවරණ කොමිෂන් සභාව විසින් උදා කර දුන්නා. එවැනි යහපත් දේ මැතිවරණ කොමිෂන් සභාවේ අපි අගය කළ යුතුයි කියන එකත්, ඒ වගේම පසුගිය COVID-19 තත්ත්වය තුළ මේ මැතිවරණය පැවැත්වීමේදී කිසිදු ජන සමාජයේ කිසිදු බාහිර පුද්ගලයෙකුට රෝග තත්ත්වයක් ඇති නොවන ආකාරයට පාලනය කිරීම මං හිතන්නේ ඉතා විශිෂ්ට තත්ත්වයක් වෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, පවතින නීති සංශෝධනය කිරීම, ඇත්තෙන්ම දැනට පවතින නීති රීති මත නවක මුදල් නොමැති නවක අපේක්ෂකයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරීපත් වීමට ඉතා විශාල බාධාවක් තියෙනවා ගරු කථානායකතුමනි. ඇත්තෙන්ම එය කළ නොහැකි තත්ත්වයක් බවට පත් වී තිබෙනවා. මං හිතන්නේ ප්‍රචාරණ ක්‍රමවේද සම්බන්ධයෙන් මීට වැඩිය ලිහිල් ක්‍රමවේදයක් අනුගමනය කිරීම සඳහා අපි අවශ්‍ය නීති සකස් කර එම නීති මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දීමට අවශ්‍ය කාලය මේ වෙනුවට එළඹ තිබෙනවා කියන එකයි මගේ හැඟීම. ඒ වගේම අප මුදල් තැන්පත් කිරීම, ගරු කථානායකතුමනි, පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි දැක්කා සමහර දිස්ත්‍රික්ක සඳහා ඉතා විශාල ස්වාධීන කණ්ඩායම් නාම යෝජනා බාර දීම සිදු කරනු ලැබුවා. මේ නාම යෝජනා බාර දීම සිදු කරනු ලැබේ සමහරක් විට සමහර අපේක්ෂකයෙක්ගේ නම තියෙන අපේක්ෂකයන් විශාල ප්‍රමාණයක් ස්වාධීන කණ්ඩායමකට ඇතුළත් කළා. ඒ සම්බන්ධයෙන් අනිසි ප්‍රයෝජනයක් ගන්න මේ වගේ විවිධ කාරණා සඳහා ස්වාධීන කණ්ඩායම් ඇතුළත් කළා. ඡන්ද පත්‍රිකාව ඉතා දීර්ඝ ඡන්ද පත්‍රිකාවක් බවට පත් කරනු ලැබුවා. මෙවැනි තත්ත්වයක් ගරු කථානායකතුමනි, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට ඉතා අහිතකර තත්ත්වයක්, ඒ වගේම රාජ්‍ය ධනය ඉතා අනිසි ලෙස වැය වෙන තත්ත්වයක් බවට සඳහන් කරන්න ඕනේ. මොකද මේ ඒ විතරක් නෙමෙයි, පහුගිය මැතිවරණයේදී ඉතා විශාල ඡන්ද සංඛ්‍යාව ප්‍රතික්ෂේප වී තිබුණා. මේ ඡන්ද ප්‍රතික්ෂේප වීමේ එක් ප්‍රධාන හේතුවක් වෙලා තිබුණේ හුඟ දෙනෙක් පක්ෂයේ ඉදිරියේ කතිරේ ගහලා අර අංක දමා තිබුණු ස්වාධීන කණ්ඩායම් ඉදිරියේ මනාප ලකුණු සලකුණු කිරීමට යාම නිසා ඉතා විශාල ඡන්ද ප්‍රමාණයක් අවලංගු වී තිබුණා. ඉතින් මෙවැනි තත්ත්වයක් මං හිතන්නේ වෙනස් කිරීමට අවශ්‍ය කටයුතු අපි සිදු කළ යුතුයි. විශේෂයෙන්ම අපතැම්පත් මුදල සහ යම්කිසි ක්‍රමවේදයක් ඇතුළත් කර යුතුයි. අනිසි ලෙස මේ ස්වාධීන කණ්ඩායම් සහ කිසිදු ඇත්ත වශයෙන්ම මැතිවරණය සඳහා තරඟ කිරීමේ අදහසක් නැතුව දේශපාලන පක්ෂ විසින් මැතිවරණය සඳහා නාම යෝජනා දීම වැළැක්වීම සඳහා. ඒ වගේම මා විශේෂයෙන් කියන්න කැමති ගරු කථානායකතුමනි,
ඕඩර් ප්ලීස්. නියෝජ්‍ය කථානායකතුමා ආසන්න. ප්‍රවන්තුතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන් කියන්න ඕනේ දැනට තැපැල් ඡන්ද හිමිකාරිත්වය ලබා දීලා තියෙන්නේ යම්කිසි මැතිවන්න රාජකාරි සඳහා සහභාගී වන සහභාගී විය හැකි සීමක පිරිසකට පමණයි. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දකිනවා ගමනාගමන ක්ෂේත්‍රය, සංචාරක ක්ෂේත්‍රය, ඒ වගේම ගුවන් ක්ෂේත්‍රය, සෞඛ්‍ය සේවය, මේ වගේ විවිධ ක්ෂේත්‍රවල බොහෝ සේවකීන් සිටිනවා. ඔවුන්ට අනිවාර්යෙන් සේවය කළ යුතු සේවක පිරිස්. මෙවැනි අය සඳහා ඡන්දය භාවිතා කිරීම සඳහා යම් කිසි ක්‍රමවේදයක් අනිවාර්යෙන් සකස් කිරීම මං හිතන්නේ අප විසින් සිදු කළ යුතු වෙනවා.
ඔබතුමාගේ කාලය අවසන් මන්ත්‍රීතුමා.
ඔව්. තව විනාඩියක් දෙන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මා ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ අපි මෙම කොමිෂන් සභාවේ සාමාජිකයින් විශේෂයෙන් කියන්න ඕනේ පහුගිය මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණ සමයේ කොමිෂන් සභාවේ එක් සාමාජිකයෙක් ඉතා ප්‍රසිද්ධියේ රූපවාහිනී නාලිකාවට ප්‍රකාශයක් කරා එක්තරා දේශපාලන පක්ෂයකට ඡන්දය දීමෙන් වැළකින ලෙස. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට කරපු පැමිණිල්ලට අද වෙනකල් කිසිදු පිළිතුරක් නැහැ. මං හිතන්නේ මැතිවරණ කොමිෂන් සභාව සම්බන්ධයෙන්ුත් යම් කිසි මීට වැඩිය ඔවුන් මහජන විශ්වාසය දිනාගත හැකි ආකාරයට කටයුතු කිරීමට යම් කිසි ක්‍රමවේදයක් සකස් කිරීම සුදුසු බව මං විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.
ඔබට ස්තුතියි. ගරු ප්‍රේමනාත් දොළවත්ත මන්ත්‍රීතුමා, ස්ථිර කිරීම.
ගරු සාගර කාර්යවසම් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා විසින් දෙන ලද යෝජනාව ස්ථිර කරමින්, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මෙම මැතිවරණ කොමිෂන් සභාව කියන සංකල්පය අපි දැක්කා පහුගිය කාලේ පුරාවටම එහි ඌල් කියන සමාජිකයා විසින් දිගින් දිගටම අත්තරුමතික ලෙස පාවිච්චි කළා. මේ රටේ මැතිවරණ කොමිෂමට තිබ්බ ගෞරවය සම්පූර්ණයෙන්ම කෙලසල දැම්. විශේෂයෙන් ආණ්ඩු පක්ෂයට වෝට්ටුවට ඡන්ද දෙන්න එපා කියලා ඔහු විසින් ඒ කරන ලද ප්‍රකාශය තුළ අපි දැක්කා මැතිවරණ කොමිෂම ගැන පුංචි හරි විශ්වාසයක් තිබ්බා නම් ඒ ජනතාවට ඒ විශ්වාසය බෙදලා දැම්. අපිට මෙතන තියෙන අර්බුදය තමයි මේ 19 ආණ්ඩුකවස්සා සංශෝධනය තුළ ගෙනාපු මේ මැතිවරණ කොමිෂම ඒ ගණපූර්ණය සහ සාමාජිකයන් ගණන එකම වීම. මේකී තත්ත්වය නිසා සිද්ධ වෙච්ච කාරණේ තමයි මැතිවරණ කොමිෂමේ අනිකුත් සාමාජිකයන්ට හූල් කියන සාමාජිකයා මත රැඳෙන්න සිද්ධ වුණා. ඒ නිසා සමහර තීන්දුව తీරන ගද්දි දෙපාරක් තුන් පාරක් නෙමෙයි හතර පහ පාරක් ඔහු කකුලෙන් ඇද්දා. මට මතක් වෙනවා මේ රටට මැතිවරණයක් ගේන්න උත්සාහ කරන හැම වෙලාවෙම ඒ මැතිවරණේ තියන්න ඕනේ කියලා ඒ මුල් තැන ගන්න ඕන ආයතනෙම ගිහිල්ලා කියනවා මේ මැතිවරණ අවශ්‍ය නැහැ, මේ මැතිවරණ කල් දාන්න ඕනේ කියලා. ඒක තමයි තියෙන ගැටලුව. එවකට පාලනය ගෙනිච්ච එක්සත් ජාතික පක්ෂයට මැතිවරණ කල් දැමීම අමුතු දෙයක් නෙමෙයි. එම සදාචාරයේ දිගින් දිගටම ගෙනියන්න මේ මැතිවරණ කොමිසමත් ඉතාමත් අනගිබවණීය සහයෝගයක් ලබා දුන්නා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අදටත් පළාත් සභාව මැතිවරණ කල් දමමින් තියෙනවා. නියෝජකාරක සභාව නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම කියන්න ඕනේ අපි මේ නව ආණ්ඩු ක්‍රමවස්ථා සංශෝධනය තුළ පැහැදිලිවම විසුවර සංශෝධන තුළ මේ මැතිවරණ කොමිසමේ තිබෙන මේ ඝනපූර්ණය සම්බන්ධයෙන් වෙනසක් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. සමාජිකයන් ගන්න පහක් දක්වා වැඩි කරලා ඝනපූර්ණය තුනක් දක්වා ඒ තිබෙන තත්ත්වය නිර්මාණය කිරීමේ අත්‍යවශ්‍යතාවයක් තිබෙනවා. ඒකම පැහැදිලිවම මේ ආණ්ඩු ක්‍රමවස්ථා සභාව තුළ හිටපු සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් කියන නියෝජිතයන් මෙරටේ පාර්ලිමේන්තුවට කොමන ආයතනයකට වග කියන්නේ නැති පුද්ගලයෝ. ඉතින් මේ අය පත්වීම තුළ මේ අයගේ ඕනෑපාකම් හූල් වැත්තුමා හරහා සිද්ධ වුණාද කියලා අපිට කාටත් සැකයක් තියෙනවා. මොකද ඒ අය නියෝජනය කරන රාජ්‍යන වුණ සංවිධාන ඒ අයගේ රටවල් වල අවශ්‍යතාවයන් මත මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නිසි වෙලාවට කලට වෙලාවට ලැබීම පැලක්වද කියලා අපිට අපි ඉස්සරහා තියෙනවා විශාල ගැටලුවක්. ඒ නිසා විශේෂයෙන්ම අද විසිවන ව්‍යවස්ථා සංශෝධනය තුළ ආණ්ඩුක ව්‍යවස්ථා සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාවක්. එහි සමන්විත වෙන්නේ පැහැදිලිවම පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු තමයි පාර්ලිමේන්තු සභාවේ නියෝජිත වෙන්නේ. පාර්ලිමේන්තු සභාවේ නියෝජිතයන්ට මෙරටේ ජනතාවගේ මිදිලා පැනලා ගිහිල්ලා ජනතාවට වගනෝ කියන විදියක් නැහැ. මෙරටේ පාර්ලිමේන්තුවට වගනෝ කියන විදියක් නැහැ. ඒ නිසා මම හිතනවා පාර්ලිමේන්තු සභාව කියන සංකල්පය ඉතාමත් උචිත දෙයක්. විශේෂයෙන්ම මේ ස්වාධීන කොමිෂන් සභාව කියන ලේබලෙට මුවා වෙලා මට මතකයි පොලිස් කොමිෂන් සභාව තුලින් පත්වෙච්ච පොලිස්පතිවරයා කොහොමද කටයුතු කළේ කියලා. විශේෂයෙන් එදා පළාත් පාලන මැතිවරණය ගන්න විශාල වශයෙන් ඒකාබද්ධ විපක්ෂය හැටියට විශාල වශයෙන් අපිට අරගල කරන්න සිද්ධ වුණා. මට මතකයි ජනසටන පාදයාත්‍රාව කොළඹ නුවර ඉඳලා කොළඹට එද්දි එවකට හිටපු පොලිස්පතිවරයා මේ මැතිවරණේ කල් දාන්න මේ ජන අරගලය යටපත් කරන්න නුවර ඉඳලා තිබ්බ කොළඹ දක්වා තිබ්බ සියලුම මහේස්ත්‍රාත් අධිකරණ වලට ගියා වාර නියෝග ගන්න මේ පාදයාත්‍රාව නවත්තා. මට විශේෂයෙන්ම නීතිඥයෙක් හැටියට සුවිශේෂී අවස්ථාවක් ලැබුණා. පාදයාත්‍රාවේ පයින් එන්න ගිය මට සිද්ධ වුණේ අනිකුත් නීතිඥවරුත් එක්ක නුවර ඉඳලා කොළඹට නගන් තියෙන සියලුම මහේස්ත්‍රාත් අධිකරණ වලට ගිහිල්ලා ඒ වාර නියෝග වලට විරුද්ධව කතා කරා. කතා කළේ වාර නියෝග විසිරුවා හරින්. එතනින් නතර වුණේ මේ ස්වාධීන කොමිෂන් සභාව එක්ක බිහි වෙච්ච පොලිස්පතිවරයා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා නීතිය නවලා අතපය කඩලා හරි ඒ පුද්ගලයව මර්ධනය කරනවා කියලා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට කෑගල්ලේදී ධර්මසිරි සේනානායක මහත්තයා මල්මාලාවක් දාපු සිවිල්ලා ගුවන් සේවා අමාත්‍යාංශයේ සේවකයෝ ගණනාවක් අත්අඩංගු ගත්තා. අපි අත්අඩංගුවන් දවස් හතරක් රිමාන්ඩ් කරලා පස්සේ මෙන්න කියනවා ඒ අත්අඩංගුවන් අරගත්ත ක්‍රමවේදී වැරදි කියලා තමයි මහේස්ත්‍රාත්තුමා අපදෙන්නේ. ඒ නිසා එවැනි අරගල කරලා මෙරටේ මැතිවරණ දිනාගත්ත යුගයක් තමයි අපි පහු කරලා තියෙන්නේ. 2015 ඉස්සෙල්ලා මොනතරම් විවේචන මේ අය කරත් 2015 ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාල සීමාව තුළ කලට වේලාවට මැතිවරණ තිබ්බා. සමහර රාජ්‍යවල මැතිවරණ කලට වේලාවට ඉස්සරහෙන් තිබ්බා. එහෙම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තිබිච්ච යුගයක් පසු කළ 2015 ඉඳලා 2020 වෙනකන් යහපාලන ආණ්ඩුව යහපාලනය කියන தත්ත්වය උදා කරනවා කියලා ඒ ගෙනාපු 19 සංශෝධන තුළ අපි ඇතිතරම් බැටකෑවා. විශේෂයෙන්ම මේ මැතිවරණ කල් දැමීමේ ක්‍රියාවලිය තුළ මට මතකයි පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන්
ඔබතුමාට තව විනාඩි දෙකයි.
පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් පළාත් සභා මැතිවරණ තියන්න කියලා මම ශ්‍රේෂ්ඨ අධිකරණයට ගියා. සත්‍ය ගෞෂක සංවිධානයේ හැටියට අද වෙනකොට නැගිරිර පළාත වසර 3ක්, උතුරු මැද පළාත වසර 3ක්, සබරගමු පළාත වසර 3ක්, මධ්‍යම පළාත වසර 2ක්, උතුරු පළාත වසර 2ක්, වයම් පළාත වසර 2ක්, බස්සනාහිර පළාත වසර 1ක්, දකුණු පළාත වසර 1ක්, ඌව පළාත වසර 1ක් වශයෙන් මේ මැතිවරණ සියල්ලම අද කල් ගිහිලා තියෙනවා. එදා උසාවියට ගිය වෙලාවේ අපි ඉල්ලීම කරේ මොන ක්‍රමයකටද මැතිවරණය තියන්න කියන කාරණේ ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් අපිට ලබා ගැනීමේ තීන්දුව ලබා ගැනීමේ හැකියාව තිබ්බා. හැබැයි ඔය කියන ඊනියා මැතිවරණ කොමිෂමේ සහභාගීත්වය තුල අපිට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අවස්ථාවේ තීන්දුව කරා නම් මොන ක්‍රමයකටද තියන්න කියලා අපිට ඒ පළාත් සභා මැතිවරණය කළ තියා ගන්න තිබ්බා. නමුත් ඒ සඳහා අවශ්‍ය හැකියාව ලැබුණේ නැහැ. විශේෂයෙන්ම අපි දැක්ක කාරණා කීපයක් තියෙනවා. මේ මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට වග කියන්නේ නැති තත්ත්වයක් පේන්න තියෙනවා. මේ විවස්ථාදායකට උත්තරීතර විවස්ථාදායකට උඩින් කිසිම කොමිෂන් සභාවක් තිබීමේ හැකියාවක් නැහැ. අඩුම තරමේ වගකීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගවීමේ අවශ්‍යතාවයේ නොමැතිවීම මත තමයි හූල් වැඩි පුද්ගලයෝ Tamanට ඕන ඕන විදිහට වැඩ කරේ. මැතිවරණයක් තියන්න කියලා කොමිෂමට කියන හැම වෙලාවෙම හූල් කියලා අධිකරණයට ගිහිල්ලා මැතිවරණ එපා කිව්වේ මේ ඒ ආකාරයේ වගවීමක් වගකීමක් තිබ්බ නැති නිසා. එනිසා මම යෝජනා කරන්නේ ඕනෑම ආයතනයක් බිහිවීමේදී ජනතාවගේ පරමාධිපති ඍජුව වග කියන විවස්ථාදායකයේ වගවීමට සහ වගකීමට ඒ කොමිෂන් සභාව යටත් වීම අත්‍යවශ්‍යතාවයක්. එනිසා විශේෂයෙන්ම අපි දැක්ක කාරණා එක්ක මේ මැතිවරණයේ නාමය මේ මැතිවරණය තුළ මේ ඡන්ද පත්‍රිකාව තුළ අපිට පේන තිනවා ඒ කොමිෂන් සභාවේ ඉන්න සමාජිකයන්ගේ අවශ්‍යතා මත ඒ පත්‍රිකාව වෙනස් වෙන ස්වරූපයක්. ඒ පත්‍රිකාව වෙනස් වෙන පත්‍රිකාවක් වෙනුවට ස්ථායි පත්‍රිකාවක් තිබීමේ අත්‍යවශ්‍යතාවයක් තියෙනවා. ඒකම මේ
කාර්ය අවසන්
ක්‍රමයට මේ නම් මේ අදාළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේදී වඩා සුමට ක්‍රමයක් ඇතුළත් වීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඒ නිසා මෙම කරුණු සියල්ලම සැලකිල්ලටගෙන අපි පාර්ලිමේන්තු සභාවක් තුළ නව මැතිවරණ කොමිසමද මැතිවරණ කොමසාරිස් සොරයා යන නෙමෙයි වඩා ස්වාධීන ජනතාවර වගේ කියන මැතිවරණ ක්‍රමයක් තුළ ජනතාවට ඍජුව ජනතාවට වග කියන පාර්ලිමේන්තුවක් කියන මැතිවරණ ක්‍රියාවලියක් ගෙන හැර දැක්වීමේ හැකියාවක් තුල මැතිවරණ දෙපාර්තමේන්තුවක් තුල අපි හැමුවීමේ අවස්ථාවක් තිබෙනවා කියන කාරණය මේ අවස්ථාවේ මතක් කරන්න කැමති ස්තුතියි.
ස්තුතියි මන්ත්‍රීතුමා. ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතාතගතුමනි, අද මැතිවරණ කොමිසම ස්වාධීන මැතිවරණ කොමිසම බලවත් ආයතනයක් වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ යෝජනාව ඉදිරිපත් කරපු ගරු මන්ත්‍රීවරු මැතිවරණ කොමිසමේ අඩුපාඩු ගැන කතා කෙරුවා, ස්වාධීන කොමිසමේ අඩුපාඩු ගැන. හැබැයි මම එයාට මතක් කරන්න කැමති, මේ ස්වාධීන කොමිසම සංකල්පය ගෙනාවේ එක්සත් ජාතික පක්ෂය නෙවෙයි, චන්ද්‍රිකා මැතිනිය. චන්ද්‍රිකා මැතිනිය තමයි එදා වයඹ මැතිවරණයෙන් පස්සේ මේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂත් එක්ක එකහු වෙලා ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ඇතිව මේ ස්වාධීන කොමිසම ගෙනාවේ. අපි නෙමෙයි, පොදු ජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි ගෙනාවේ. මොකද මැතිවරණ කාලවලදී යම්කිසි පාලනයක් තියෙන්න ඕන, ආණ්ඩුවට ඕන විදිහට මැතිවරණ දෙපාර්තමේන්තුව මෙහෙවන්න බෑ කියන පොලිස් නිලධාරීන් මෙහෙයීම, රාජ්‍ය සේවකයන් මෙහෙයීම. ඉතින් මේ 17 වැනි සංශෝධනයේ ස්වාධීන කොමිෂන් ඇති කෙරුවේ මැතිවරණ දෙපාර්තමේන්තුවට පමණක් නෙවෙයි, පොලිසියට, ඒ වගේම විවස්ථාදායක සභාවට කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් ස්වාධීනත්වයක් දුන්න මේ හොයලා බලන්න. ඉතින් මෙතුමාල තමයි ගෙනාවේ. දැන් මෙතුමාල 14 ඡන්දෙ දුන්නා, ස්වාධීන කොමිෂන් ඇති කරන්න ඡන්දෙ දුන්නා, ඊට පස්සේ 18 වැනි සංශෝධනය ගෙනහැලා ඒක නැති කරන්න ඡන්දෙ දුන්නා, ඊට පස්සේ අපි 19 ගෙනාව ගරු කතාට නියෝජ්‍ය කතාට ඇතුළේ ඒකට ඡන්දෙ දුන්නා. දැන් ආයි 21 එක නැති කරන්න හදනවා. ඉතින් අපි මැතිවරණ පරාජය වෙච්ච එක අපි පිළිගන්නවා, නමුත් අපිට ප්‍රතිපත්තියක් තිබ්බා. අපි හැමදාම ස්වාධීන කොමිෂන් නැති කරන්න ඡන්දෙ දුන්නා. මේ අය තමයි ඉස්සෙල්ලා මේක ගෙනාවේ 17. ස්වාධීන කොමිෂන් ඇති කරන්නත් මේගොල්ලෝ ඡන්දෙ දෙනවා, නැති කරන්නත් ඡන්දෙ දෙනවා. ඉතින් මේක ප්‍රතිපත්තියක් නැති කමනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම වයඹ මැතිවරණයෙන් පස්සේ අඩු ගණන්වල මේ පාර්ලිමේන්තුව තුළ ඒකගතාවයක් තිබ්බා, මේ ස්වාධීන කොමිෂන් නැති කරන්න ඕනේ කියලා. ඒක හොඳ දෙයක්, ඒකේ අඩුපාඩුකම් තියෙනවා, ඒව නැති කරන එක වෙනම වැඩක්. නමුත් ඒ අඩුපාඩුකම් නිවැරදි කරන්න නැතුව මේ ස්වාධීන කොමිෂන් අහෝසි කිරීම බරපතල වරදක්. අපි ආපස්සට යamak, we are going back, ගල්ියුගේ දරවයි. මොකද විවස්ථාදායක සභාව පාර්ලිමේන්තු සභාවකට පරිවර්තනය වෙලා කිසිම බලයක් නැහැ. ඇත්ත වශයෙන්ම මේ අපේ රටේ විවස්ථාවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විවස්ථාවේ තියෙන සෑම තරතුරක්ම පත් කරන්නේ ජනාධිපතිතුමා. සෑම තරතුරක්ම කාගෙන්වත් අහන්න ඕනෙත් නැහැ, උපදෙස් ගන්න ඕනේ නැහැ. එතුමාට ඕන විදිහට පත් කරන්න පුළුවන්, එතුමාට ඕන විදිහට අයින් කරන්න පුළුවන්. ඉතින් මේක හරිද? එක පුද්ගලයකට සියලු බලතල දෙන එක හරිද? අද ලෝකේ හැමතැනම ව්‍යාප්ත වෙන්නේ ඒ බලතල බෙදාගෙන වැඩ කිරීම තමයි නවීන සමාජයේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මැතිවරණ කොමිසම ආදී ඉතාම බලවත්. අපි දැක්කා 2015 අන්තිම ජනාධිපතිවරණේ, ඒ වගේම ඒ කාලේ පාර්ලිමේන්තු මැතිවරණේ මැතිවරණ නීති රීති උල්ලංඝනය කරපු හැමතැනම කටවුල් ගාලා කරු නියෝජ්‍ය කතා පෝස්ටර් ගහලා බීති වනසලා වාහන යාම යනවා. නමුත් මේ ස්වාධීන කොමිෂන් ඇති කරුවයි පස්සේ මැතිවරණ කොමිෂන් එක බලන්න පසුගිය කාලවල තිබ්බ මැතිවරණේ ජනතාවට කිසිම අපහසුතාවයක් නැහැ, පෝස්ටර් නැහැ, කටවුට් නැහැ, පෙළපාලි නැහැ. කොච්චර හොඳට මේ රාජකාරිය කෙරුවද, එක්කෙනෙක් දෙන්නේ කී අඩුපාඩුකම් තියෙන්නේ නැති ඒ පුද්ගලයා නැයින් කළ වෙන පුද්ගලයා පත් කරත් තිබ්බා. නමුත් අපේ රටේ ජනතාව බොහොම සැහැල්ලුවෙන් සන්තෝෂයෙන් මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වුණා, කිසිම පීඩනයක් නැතුව, අපහසුතාවයක් නැතුව, නිදහසේ. අපේක්ෂකයන්ටත් විශාල රුකුලක්, පෝස්ටර් ගහන්න ඕනේ නැහැ, සල්ලි වේදා කරන්න ඕනේ නැහැ, රත පෙළපාලි යන්න ඕනේ නැහැ. අපේක්ෂකයන්ට විශාල සහනයක් වුණා මේ මැතිවරණ නීතිය. කැඩ්වසින් යාම සීමා කෙරුවා, වියදම අඩුවට ඉතින් හොඳ පැත්ත බලන්න ඕනේ මේකේ. මේක අවශ්‍ය කරන එක බරපතල වරදක්. දැන් අලුතේ පත් කරන මැතිවරණ කොමිසමට කිසිම බලයක් නැහැ. දැන් බලන්න අපේ ආණ්ඩුව කාලේ මේ මැතිවරණ කොමිසමට බලය තිබ්බා රජයේ නිලධාරීන්ට, ඒ වගේම පෞද්ගලික අංශයේ අයට, පුවත්පත් සභාගම් වලට, රූපවාහිනී සභාගම් වලට, කතරුවරුන්ට උපමාන පනවන්න. ඒ උපමාන පිළිගත්තේ නැත්නම් මැතිවරණ කොමිසමට බලය තිබ්බා මහාධිකරණයට නිර්දේශ කරන්න, එයාට දඬුවම් කරන්න. ඒ වගේ විශාල බලතල තිබුණා. දඟදී ඒ සියල්ලම නැති කළා. අද මේ 20 වෙනි සංශෝධන යටතේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මැතිවරණ කොමිසම පමණක් නෙවෙයි මේ රටේ තියෙන සියලු ආයතන, අධිකරණ, රාජ්‍ය සේවා කොමිසම, නීතිපතිතුමා, ගණකාධිකාරීතුමා, මේ ත්‍රිවිධ හමුදාව, මේ සියලු දෙනාම රජයේ ඉත්තක් බවට පත් වෙනවා. ඕන්න නිදහසක් නැහැ. විධායක ජනාධිපතිතුමා කියන හැමදේම කරන්න ඕන. නොකර ඉන්න බෑ. නමුත් ව්‍යවස්ථා දායක සභාව තියෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයට විනිශ්චයකාරවරයෙක් ජනාධිපතිතුමා නිර්දේශ කෙරුවාම ව්‍යවස්ථා දායක සභාවට බලය තිබ්බා. අපි ඒනම පිළිගන්නේ නැහැ වෙන නමක් එවන්න කියලා. නමුත් එහෙම සිද්ධ වුණේ නැහැ. It did not happen. ව්‍යවස්ථා දායක සභාවට බලය තිබ්බට කවදාකවත් මේ මෑත කාලයේදී ව්‍යවස්ථා දායක සභාව අතිගරු ජනාධිපතිතුමා එවන්න බක් ප්‍රතික්ෂේප කරලා නැහැ. මම ඒක හොදාකාරව දන්නවා. නමුත් ව්‍යවස්ථා දායක සභාවට බලය තිබ්බා. ජනාධිපතිතුමා එවන නමක් පිළිඩොගෙන වෙන නමක් එවන්න කියන්න. මේ සියලු ආයතන වලට ශ්‍රේෂ්ඨාධිකරණයට මැතිවරණ කොමිසමේ නිලධාරීන් පත් කරනකොට, රාජ්‍ය සේවයේ නිලධාරීන් පත් කරනකොට, ත්‍රිවිධ හමුදාවේ නිලධාරී, උසස් නිලධාරීන් පත් කරනකොට, පොලිස්පතිතුමා, අල්ලස් කොමසාරිස්තුමා, නීතිපතිවරයා, මේ ගණකාධිකාරීවරයා, මේ සියලු නිලධාරීන් පත් කරනකොට ව්‍යවස්ථා දායක සභාවට බලය තිබ්බා. කවුද ව්‍යවස්ථා දායකේ සභාපති ගරු කතානායකතුමා? අද යෝජනා ඉදිරිපත් කරපු මහත්වර කිව්වා පාර්ලිමේන්තුවේ සම්බන්ධයක් නැහැ කියලා. කතානායකතුමා සභාපති, අගමැති, විපක්ෂයේ නායක ඉන්නවා, සිවිල් සමාජයේ තුන්දෙනෙක් ඉන්නවා. ඉතින් මේ
ඔබතුමා තවත් විනාඩි දෙකක්.
මේ ජනාධිපතිතුමාගේ නිර්දේශ කිරලා මැනලා බලලා තීන්දුවක් ගන්න තමයි මේ ව්‍යවස්ථා දායක සභාව ඇති කරන්නේ. දැන් ඇමරිකාවේ ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට, ඒ වගේම උසස් නිලතල වලට කට්ටිය නම් කරුවාම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ අයට සෙනෙට් සභාව ඉදිරියට යන්න ඕන. දෙහැට ගෝමි ෆෙස් සෙනෙට් සභාව ඉදිරියට ගිහිල්ලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන. එන්නේ අහන ප්‍රශ්න මුළු ඇමරිකාවේම සජීව පෙන්නනවා ලයිව්. ඒ විදිහට තමයි නිලධාරීන් තක්සේරු කරන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම 20 වෙනි සංශෝධනය ආපස්සට යෑමක්. පාර්ලිමේන්තුවේ බලතලය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. අද අගමැති වෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන එකනක්. නමුත් මේ සංශෝධනයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ බහුතරය තිබ්බත් නැතත් ජනාධිපතිතුමාට ඕනෙක කෙනා පත් කරන්න පුළුවන්. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා පස්සදර නගමැති කෙරුවාම පාර්ලිමේන්තුවේ ශක්තිය අපි පෙන්නුවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට බහුතරයක් නැහැ කියලා. ඒ අපේ ශක්තිය, තමුන්නාසෙල්ලාගේ ශක්තිය. ඇයි අපි ඒක නැති කරගන්නේ? අද 20 වෙනි සංශෝධන යටතේ අග්‍රාමාත්‍ය වෙනට කිසිම බලයක් නැහැ. කිසිම බලයක් නැහැ. පාර්ලිමේන්තුවත් පමණක්, අග්‍රාමාත්‍යතුමත් පමණක්, උසස් රාජ්‍ය ආයතනත් පමණක් බවට පත් කරනවා. ඉතින් මේක ජාත්‍යන්තර වශයෙන් අපිට බලපානවා. තමුන්නාසෙල්ලා නැහැ කිව්වට දැනටමත් ජාත්‍යන්තර සංවිධාන මේ 20 වෙනි සංශෝධනය අධ්‍යයන කරමින් ඉන්නවා. ඉතින් බබ තමුන්නාසෙල්ලාගේ ඉල්ලීමක් කරනවා, මේ 20 වෙනි සංශෝධනයේ ඡන්ද දෙනවා කියන්නේ අපේ අනාගත පරම්පරාව පාවා දීමක්. මේ රටේ ඉතිහාසය ලියනකොට 20 වෙනි සංශෝධනයේ ඡන්ද දුන්න අය වැටෙන්නේ ඉතිහාසයේ කුරුබක් කියන එක මතක් කරමින් මගේ වචන සල්පය අවසන් කරනවා.
සභාවේ කටයුතු ජීවභෝජන සඳහා ප්‍රභාග 1:30 වෙනතුරු අත්හිටවනු ලැබේ.